මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මක සීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සබ්බාදිදු සම්බවිදු හමස්මි. සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ. සබ්බං ජහෝ දසං හක්ඛේ විමුක්තෝ. සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං. නමේ ආචාරියෝ අන්ති සදිසෝ මේන විජ්ජති. සදේව කස්මින් ලෝකස්මින් නත්ථි මේ පටිපුග්ගලෝ. අහං හි අරහා ලෝකේ අහං සත්තානුත්තරෝ. අහං හි අරහං ලෝකේ අහං සත්තානුත්තරෝ. ඒකෝ හි සම්මා සම්බුද්ධෝ සීතිපුතෝස්මි පුතෝ. ධම්මචක්කං පවත්තේ තුං ගච්ඡාමි කාසිනං පුරං. ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ආහං චං අමතදුන් දුඛින්ති සද්ධාවන්ත පින්වතුනි නියම කල්යාණ මිත්‍රයෙකු මුණ ගැසීම ජීවිතයක සිහි කටයුතු අවස්ථාවක් කල්‍යාණ මිත්‍රයෙකු හමු වීම තුළින් නමඟට හැරෙන ජීවිතයක් පවා යහමඟ හරවා ගැනීමට අවස්ථාව සැලසෙනවා මේ ලෝකේ පාළුණු ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මුණ ගැසුණු සිහි කටයුතු අවස්ථාව මතකයට නගා ගැනීමෙන් එක්තරා ආචරණයක සතර දුක් කෙලවර කර ගැනීම පිළිබඳ දැඩි තීරණයක් ගත්තු අවස්ථාවක් මේ ගාථා ශ්‍රින් අප ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන ධර්මචක්‍ර සූත්‍රය දේශනා කරන්නට බරණැසට ඒ අඥාන අතරමඟදී උපක කියන නම ඇති ආජීවකයෙක් මුණ ගැසුණා ආජීවකයෙක් කියලා කියන්නේ ඒ කාලේ යම්කිසි ආගමික දර්ශනයක් අනුව ජීවත් වුණු කෙනෙක් එතකොට මේ උපක ආජීවකයා බුදු පියාණන් වහන්සේගේ ඉන්ද්‍රියන්ගේ ප්‍රසන්න භාවය දැකලා ශරීර වර්ණයේ සෞම්‍ය ස්වභාවය දැකලා පැහැදිලා කියනවා ඇවැත්නි ඔබේ ඉන්ද්‍රියන් ඉතාම ප්‍රසන්නයි චරි වර්ණයේ ශරීර වර්ණයේ ඉතාම පිරිසිදුයි ඔබ කවරෙක් උදෙසා පැවිදි වුණු කෙනෙක්ද ඔබගේ ආචාර්යවරයා කවුද කවර නම් ධර්මයක් ඔබ අනුගමනය කරනවාද කියලා එතකොට තමයි බුදු පියාණන් වහන්සේ අපි අර ප්‍රකාශ කළ ගාථා දේශනා කළේ තමන් වහන්සේ පිළිබඳ හැඳින්වීමක් හැටියට සබ්බා විභූ සබ්බ විදුහමස්මි මම හැම දෙයක්ම ජයගත්තු කෙනෙක් සබ්බ විදුහමස්මි හැම දෙයක්ම දැනගත්තු කෙනෙක් සබ්බේසු ධම්මේසු අනුපලිප්තෝ හැම ධර්මයක්ම පිළිබඳව හැම දෙයක් පිළිබඳව නොවැළුණු කෙනෙක් ඊළඟට සබ්බේසු ධම්මේසු අනුපලිප්තෝ සබ්බං ජහෝ තණ්හක්ඛයේ විමුක්තෝ හැම දෙයක්ම අතහැරලා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්ත තත්වයට පත්වුණු කෙනෙක් සයන් අභිඤ්ඤාය කමුද්දසෙයන් මමම මේ ධර්මයේ හරියාකාර තේරුම් අරගත්තු නිසා කවරෙක් ආචාර්යවරයෙක් වශයෙන් දක්වන්නේමුද ඊළඟට කියනවා මහන්හි නමේ ආචාර්යෝ වත්ති මට ආචාර්යවරයෙක් නැත සදිසෝමේ නවිජ්ජති මාහා සමාන කෙනෙක් නැත දෙවියන් සහිත ලෝකේ සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටිපුග්ගලෝ දෙවියන් සහිත ලෝකේ මට කිට්ටු කරන්න පුළුවන් සමාන කරන්න පුළුවන් කෙනෙක් නැත අහංහි අරහා ලෝකේ අහං සත්තා අනුත්තරෝ මම තමයි ලෝකේ අරහත් බව ලබාගත්තු අනුත්තර උත්තරීතර වූ ශාස්ත්‍රවරයා ඒකෝ මි සම්මා සම්බුද්ධෝ මම තනිවම සම්මා සම්බෝධිය ලබාගත්තු කෙනෙක් සීති භූතෝස්මි නිබ්බුතෝ සිසිල් භාවයට පත් වූ කෙනෙක් වෙමි සීති භූතෝස්මි නිබ්බුතෝ නිවුණේ වෙමි ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං ධර්මචක්‍රයේ පැවැත්වීමට මම කසී රටට යනවා අන්ධ භූතස්මින් ලෝකස්මින් ආහං චං අමත දුන්දුවින් අන්ධ වූ ලෝකේහි මම අමෘත බෙරය වාදනය කරමි අමෘත බෙරය හඬ නගමි දැන් අමෘත බෙරය කියලා කියන්නේ නිවන් අමා මහ බෙරය දසමි කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හැඳින්වීමක් කළා එතකොට උපත ආජීවකයා ඊළඟට කියනවා දැන් ඔබ මේ කියන විස්තරය අනුව ඔබ අනන්ත ජින කියන නාමය ලබන්න සුදුසුයි අනන්ත ජිනේ කියලා කියන්නේ හැම දෙයක්ම ජයගත්තු කෙනෙක් කියන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේ තවත් ගාථාවකින් දේශනා කරනවා. ඔව් ඒ කාරණේ ඇත්ත. මේ ආශ්‍රවයන් ක්ෂය කළ නිසා හැම පාප කර්මයන් ජයගත්තු නිසා මට ජින කියන නාමය පාවිච්චි කරන්න සුදුසුයි කියලා. එතකොට ඒක අහලා අර උපකාජීවකයා කියනවා ඒක වෙන්න පුළුවන් ඇවැත්නි කියලා හිසසලලා වෙන මාර්ගයක ගියා. එතකොට ඊළඟට මේ උපකාජීවකිය පිළිබඳ ප්‍රවෘත්ති මේ විදිහට සඳහන් වෙන්නේ ඒ ගියේ වංගහාර කියන ජනපදයකට ඒකේ මුවවැද්දන් වාසය කරන ගමකට ගිහිල්ලා ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ මුවවැද්දන් අතර ප්‍රධාන මුවවැද්දා මේ ආජීවකිය ගැන පැහැදිලා ශ්‍රද්ධාව ඇති කරගෙන රහත් කෙනෙක් කියලා හිතාගෙන උපස්ථාන කරන්න පටන් ගත්තා. දිනපතායේ දානමාන ආදී කටයුතු කරමින් එහෙම යන අතරේ එක් අවස්ථාවක මේ මුවවැද්දට ඈත ගමක මුවදඩ මේ යන්න සිද්ධ වුණා. එතකොට තමන්ගේ චාපා කියන දියණියටත් අනිත්තර දරුවන්ට එහෙම නෑනට කිව්වා මේ අපේ මගේ රහතන් වහන්සේ පිළිබඳව හොඳට උපස්ථාන කරන්න මන් නැති අතර කියලා. ඒ මුවැද්ද ගියාට පස්සේ පසුවදා මේ උපකාජීවකයා අර ඒ මුවැද්දගේ ගෙදරට ආවම අර චාපා කියන දියණිය ගාණි දෙන්න ඉතිරියට ආවම ඒ දර්ශනයෙන් මේ උපකාජීවකයාට දැඩි රාග සිතක් ඇති වෙලා අර අරගෙන ගිය දාණයවත් වළඳන්නේ නැතුව ඒක පැත්තකින් තියලා මේ චාපා මේ තැනත් ලැබුණොත් මට මම ජීවත් වෙනවා එහෙම නැත්නම් මැරෙනවා කියලා එහෙම ආහාරත් නොගේ නිරාහාරව මැරෙනවා කියලා වැතිරලා හිටියා. ඉතින් හත් දවසක්ම ගෙවුණා. හත් දවසකට පස්සේ අර මොහ වැද්ද ආපහු ගෙදර ආව හැටිම ඇහුවේ කොහොමද මගේ රහතන් වහන්සේ ගැන සෙව්වද කියලා. එතකොට අර දියණිය කිව්වා එක දවසයි පින්දපාතේ ආවේ කියලා. ඉතින් ඒ සැරේ කලබලයට දුවගෙන ගිහිල්ලා යනකොට මේ අර ආජීවකයා මේ වැතිරලා ඉන්නවා දැකලා කාමිනි මොකද අසනීපේ කියලා පාපිරිමදමින් අහනවා. එතුමන් කියන්නේ නෑ ඒ අතට මේ අතට පෙරලෙනවා. එතකොට කියන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා පෙරත්ත කරාම යම්කිසි ආකාරයකින් තමන්ගේ අදහස යැගෙව්වා. එතකොට මේ මුවවැද්ද අහනවා ඔබට යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් රස්සාවක් කරන්න පුළුවන්කම තියෙනවා කියලා. මම එහෙම යමක් ඉගෙනගෙන නෑ කිව්වා. එහෙනම් ඔය ජීවිතය ගෙනියන්න අමාරුයි කිව්වා. එහෙනම් මම මේ ඔබේ මස් කද අදින්නම් ඒ මස් කද ගෙනිහිලා විකුණන්නම් ඒ රස්සාව කරන්නම් කියලා. හා හොඳයි කියලා. එතකොට මුවවැද්දා ටික දවසක් අර ගිලන් වල හිටිය නිසා ඒ දවසක් මේ ආජීවකිය තමන්ගේ යාළුවෙකු ගෙදර නවත්තගෙන ඉඳලා එයාට ගෙදර එකගෙන ගිහිල්ලා අර තමන්ගේ දියණිය සරණ පාවා දුන්නා. ඉතින් කල්යාමේදී මේ දෙන්නට සුභද්ද කියලා ඒ දරුවෙක් ඇති වුණා. චාපා දියණිය මේ කියන මේ තැනැත්තිය අර දරුවා නලවන්නේ ආජීවකයාගේ පුතා මස්කත්කාරයාගේ පුතා අඬන්න එපා කියලා අර කෙනෙහිලි වශයෙන් මේ උපකාජීවකයාට හිත රිදෙන ආකාරයෙන් දරුවා නලවනවා. එතකොට මේ කීප දවසක් එහෙම කියනකොට මේ ආජීවකයාට තරහ ගිල්ලා කිව්වා හිතන්න එපා මම අනාථ කෙනෙක් කියලා මට ඉන්නවා යාළුවෙක් අනන්ත ජන කියලා උඹ මේ විදිහට මට නිග්‍රහ කළොත් මම යනවා ඒ මගේ යාළුව ළඟට කියලා කිව්වා. කොහොමම දිගට කරගෙන යනකොට ඒ දවසත් දැඩිවම කිපිලා යන්න සූදානම් වෙනවා. එතකොට මේ චාපා ඇය මේ උපක ආජීවකයාට ගිහි වුණාට පස්සේ ව්‍යවහාර කළා තියෙන කාල කියලා නම කාලේ යන්න එපා ඒ විදිහට තරහ වෙන්නේ නැතුව ඉන්න මේ මමත් මේ මගේ ඥාතිනුත් ඔබට බොහොම ආවණතයි කියලා නවත් ගන්න උත්සාහ කරා. එතකොට නමුත් කාල දැඩිවම තමන්ගේ අදහසේ පිටිලා යන්න හදනකොට කියනවා මාවැණි රූපවන්තියක් ඒ තමන්ගේ රූපය ගැන විස්තර කරමින් මාවැණි රූපවන්තියක් ඇතහැරලා කොහෙද යන්නේ. එතකොට මේ උපග කියනවා ඒ ওই විදිහට කියන ඒවන් ටිකක් කිව්වත් ඇති නුඹ කෙරෙහි යල්ම ඇති කෙනෙකුට මා එහෙම කියලා නවත් ගන්න බෑ. හරියට අර කුරුල් වැද්දෙක් කුරුල්ලෙකු අල්ල ගන්න උත්සාහ කරනා වගේ නුඹ මාව නවත්ත ගන්නයි බලන්නේ මම යනවමයි කියලා කියනකොට මම ඊළඟට කියනවා ඔබේ මේ පුතා අතහැරලා ගියොත් මෙහෙම කෙනෙක් අතහැරලා යන්නේ මොකද කියලා කිව්වහම මේ රූපක කියනවා නුවණැත්තන් තමන්ගේ දරුවන් භාර්යාවන් ඥායතින් ධනෙ හැම එකක්ම අතහැරලා ගිහිල්ලා පැවිදි වෙනවා කියලා කිව්වහම කියනවා එහෙනම් නුඹ ගියොත් ඒක දරුවාට ගහලා මරනවා පොළවේ ගහනවා ඒ කියලා ඔන්න තර්ජනයක් වගේ කරනවා. ඊළඟට උපක කියනවා නුඹ මේ දරුවා බලු කෙනෙකුට දුන්නත් මං ආපහු හැරෙන්නේ නැහැ කියලා දැඩිවම ඒක යන්න සූදානම් වුණා. අන්තිමේදී මේ චාපා කියනවා හඳයි එහෙනම් ඔබ කාහනකටද යන්නේ කොයි දිශාවටද කොයි නගරයකටද යන්නේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට කිව්වා අන්න නේරංජරා නගරෙන් ඈත එහා පැත්තේ ඉන්නවා මගේ අනන්ත ජන කියන යාළුවා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු දුක් කෙලවර කිරීමට ධර්මයේ දේශනා කරනවා මම උන්වහන්සේ ළඟට යන උන්වහන්සේ මගේ ශාස්ත්‍රෝරයා වන්නේ. ඒකෝට ඒ අවස්ථාවේ මොන හේතුවකින් නමුත් අර ජාපාවට යම් කිසි ශ්‍රද්ධාවක් ඇති වෙලා කියනවා හොඳයි එහෙනම් ඔබ යනවනම් මා වෙනුවෙන් තථාගතයන් වහන්සේට වන්දනා කරන්න පැදිකුණු කරන්න කියලා. ඒක හොඳයි ඒ ටික නම් කරන්න කියලා. අන්න ඉතින් උපක ගිහිල්ලා පිටත් වෙලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනකොට ඒ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ සවැත් නගර ජේතවනාරාම වැඩවාසය කරන උන්වහන්සේට පෙනුන මේන අවස්ථාව දැකලා සංඝයා වහන්සේට කල්තබාම කිව්වා මෙන්න මෙහෙම යම් කිසි කෙනෙක් ඇවිල්ලා අනන්ත ජින කොහෙද කියලා අහුවොත් ඒ තැනැත්තා මාව ළඟට එකගෙන එන්න කියලා. ඉතින් අර උපගත තැනින් තැන යමින් කෝ අනන්ත ජින කියලා එහෙම සොමින් ගිහිල්ලා ජේතවනාරාමයට ඇවිල්ලා විහාරේ මැද ඉඳගෙන අනන්ත ජින ජන්මහන්සේ මට දකින්න ඕනේ කිව්වා. මොන සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට එක ගියා. එතකොට මේ උපකහනවා භාග්‍යතුන් වහන්සේට මාව අඳුන ගන්න පුළුවන්ද? ඕ මට මතකයි මෙච්චර කාල කොහෙද හිටියේ? ඉතින් කිව්වා මම වංගහර ජනපදයේ කියලා. ඔබ දැන් මහලු විර නේද ඉන්නේ? නරකද මහණ වුණාම කියලා හෙව්වාම මම බොහොම කැමැති මහණ වෙන්න කියලා. ඉතින් ඊළාට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ සමගට පැවරුවා මහණ කිරීම. මහණ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ කමටහන් දුන්නා. නොබෝ කලකින් දැඩිව භාවනා කළා. නොබෝ කලකින්ම අනාගාමී තත්ත්වය ලබා ගත්තා උපක. එතකොට අනාගාමී භාව ලබාගෙන ඒ ධර්මයේ සඳහන් වෙන ආකාරයට යම් අවස්ථාවක අපවත් වෙලා අවිහ කියන බ්‍රහ්ම ලෝකයේ කියන සුද්ධාවාසයේ අනාගාමී කට්ටියට අයිති ඒ ලෝකයේ සුද්ධාවාසයේ අවිහ කියන බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා උපන් හැටියෙම රහත් වෙලා තියෙනවා. ඒ ධර්මයේ සඳහන් වෙනවා සංඝයා වහන්සේලා හත් නමකගේ නම් උපක ඇතුළු අවිහ බ්‍රහ්ම ලෝකයේ උපන් හැටියෙම රහත් බව ලබාගෙන ඊට පස්සේ ඉතින් යථාගාලෙදි පිරිනිවන් පෑව හැටියට. ඉතින් ওই විශේෂ සිද්ධිය එතන තියෙන්නේ. ඊළඟට ඒකට අමතරව කියවෙනවා අර උපක ගියාට පස්සේ ඡාපාටත් ඒ තුලින් ඇතිවෙච්ච ශෝකය තිත්තැවුණ නිසා උපගිය මාර්ගයෙන්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා මෙහි නිසස්නේ පැවිදි වෙලා ඡාපා රහත් මෙහින් වහන්සේ කෙනෙක් වෙලා පිරිනිවන් පෑවා කියලා. ඒකට මේකයි මේ ධර්ම කතාව අපි කෙටින් ගත්තොත් මේ කථාන්තරයේ තුල විශාල වටිනාකමක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සලකන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය තමයි බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව හැටියට. මේ කෙටි ගාථාගේ වෙනොත් බුදු පියාණන් වහන්සේගේ බුද්ධත්වයේ ලෝකයට ප්‍රකාශ කිරීමක් වගේ වෙනවා කෙටි ප්‍රමාණයකින්. අතීත ආචාර්ය වෘත්තිය ගැන හිත යොදලා තියෙන බව පේනවා. උන්වහන්සේලා කියනවා ඒක ප්‍රථම ධර්ම දේශනාව නොවන්නේ මොකද ඒක අහන් හිටි උපක යම්කිසි ඒ අහිං මාත්‍රයෙන් යම්කිසි මාර්ගඵල ආදියක් ලබා ගත්තේ නැහැ. ඒක උපක ආජීවිකයට වාසනා සම්පත්තියක් පමණක් වුණා කියලා. ඒ කියන්නේ ඒක උපකාර වුණා. අන්නේ උපකාර වුණු ආකාරය ගැන අපි ටිකක් හිතලා දැනගොට ඒක මොකද හිතේ දාන්න අපි කල්පනා කරන්නේ ඇතැම් කෙනෙක් මෙන්න මේ සිද්ධිය විශේෂයෙන් මේ කාලයේ විචාර මාධ්‍ය අනුව ඒ සිද්ධි විග්‍රහ කරන්න උත්සාහ කරන අය මේක තුල බුදුරජාණන් වහන්සේට නිග්‍රහ වෙන විදිහේ අදහසුත් ඇති කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ ගාථාවල කියවුනේ තමන් වහන්සේ බුදු බව කියලා ඒ තමන් වහන්සේගේ විශේෂ ශක්තියෙන් ප්‍රකාශ වුණා. ඒ ඇතම් කෙනෙක් ඔය ආත්ම වර්ණා කියලා කියන්නේ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ උපක ඔබ කවුද කියලා ඇහුවාම මේ තරම් දිග වර්ණාවක් කළත් මේ උපක ආජීව කියා වෙන්න පුළුවන් යැවැත්නි කියලා වෙන මාර්ගයක ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද එහෙම ඒ විදිහට දිග හැඳින්වීමක් කළේ කියන එක ඇතම් කෙනෙකුට ප්‍රශ්නයක්. ඒක ප්‍රතිඵලදායක නැtei කියලා. නමුත් අපිට ඊට පස්සේ වුණු සිද්ධි වලින් අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේට අතීත අනාගත වර්තමානයේ කාලත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන නිසා මේ කාරණේ දැනගෙනම බුදු පියාණන් වහන්සේ තමන්ගේ ඒ බුද්ධත්වය පිළිබඳ ප්‍රකාශයක් උපකාජීව යට කළේ. අපි ඒකට පොඩි නිදර්ශනයක් හැටියට ගත්තොත් මේ කාලේ මේ අයට තේරුම් ගන්න පහසු වෙන්න. දැන් අපි හිතමු යම්කිසි විශේෂඥ වෛද්‍යවරයෙකුට යම්කිසි කෙනෙක් හමු වෙනවා. එයා පිළිබඳ කරුණාවක් ඇති කරගෙන ඕනේ ඒ විශේෂඥ වෛද්‍යරයාට පේනවා මෙයාට යම්කිසි ලෙඩක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් කල් ඇතිවම කියනවා ඔබට බරපතල අසනීපයක් වුණොත් මගේ සහායනයට එන්න කියලා අර තමන්ගේ උපාධි මාලාව අඩංගු කාඩ් පතක් දෙනවා. දැන් මේ කාලේ විසිටින් කාඩ් පත කියලා කියන්නේ අන්න ඒ වගේ යම්කිසි කාඩ් පතක් දෙනවා. අමාරුවක් වුණොත් මගේ සහායනයට එන්න කියලා. ඒ වගේ දෙයක් බුදු පියාණන් වහන්සේත් කළේ. බුදු පියාණන් වහන්සේ දැත්ත වශයෙන් තමන් වහන්සේම හඳුන්වා තියන වෙන ධර්මයේ ඒ තැන්වල සල්ලකත්තු අනුත්තරෝ අනුත්තර ශල්‍ය වෛද්‍යවරයා හැටියට. මොකද්ද මේ ශල්‍ය වෛද්‍යරයා කරන්නේ? බුදු පියාණන් වහන්සේ සත්වයාගේ හදවතේ ඇල්ල තියෙන තණ්හා නැමැති උල ඇදලා දානවා. ඒ විෂය ඊය ඇදලා දානවා. ඉතින් මෙතෙන්දි ගරේ තර උපක ආජීවකයාට ඇනිලා තිබුණ ඊය ඇදලා දැමීම. ඊය දෙආකාරික ඊයක්. ඉස්සෙල්ලා දැන් ඇත්ත වශයෙන්ම මෙතන ඡාපා කියන වචනයත් ඒක සංකේතවාදයක් අනුව කියනව නෙවෙයි. නමුත් පුදුම ගැළපීමකින් ඡාපා කියලා කියන වචනේ තේරුම මේ නම පවා නමේ අදහස දුන්න. එතකොට ඒ දුන්නෙන් ආපු මල්සැර ගල්සැර දෙකෙම පීඩා විඳිනු කෙනෙක් මේ උපක ආජීවකයා. ඒකට බෙහෙත් ගන්න ආවේ අර අනුත්තර ශල්‍ය වෛද්‍යවරයාගේ සායනයට නෙවෙයි ශාසනයට. එච්චරයි වෙනස තියෙන්නේ. බුද්ධ ශාසනයට පැමිණලා අර තුවාලේ හොඳ කරගත්තා. ඉතින් ඔන්නෝක අනු අපිට පේනවා අර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය. එතෙන්දී උන්වහන්සේ අර උපක ගැන අනුකම්පාවෙනුයි අච්චර තමන් වහන්සේ පිළිබඳ තමන් ලබාගත් සම්බෝධිය පිළිබඳ විස්තරය ඒ කෙලෙස් නැති කර බව ඊළඟට තමන් යන තැන බරණස්පුරට මේ කසී රැටියන්ගේ රටට ගිහිල්ලා මම අමාබේ මහබෙරය ගන්නවායි අන්ධ වූ ලෝකයා අන්ධ වූ ලෝකෙයි මම නිවන් අමාබෙරය නාද කරනවා කියලා ඒ ප්‍රකාශය කළේ මොකද අවස්ථානුකූල උපකට තමන් වහන්සේ හමු වෙන්න ඉඩ සැලසීම වශයෙන්. ඒකට එතන ඒ ධර්මතාව අපි දැක්කා. ඊළඟට ඒ අර කථාන්තරය තුලත් අපිට හිතා ගන්න පුළුවන් මේ සංසාර දුක ඒක එකේ නාඩ ප්‍රකට වෙන ආකාරය. දැන් ආජීවකයා හැටියට බොහොම දුෂ්කර තපස් ප්‍රත එහෙම රකිමින් ඒ විදිහ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ කෙනෙක්. නමුත් පුදුම අන්දමේ ජීවිත පරිවර්තනයකට පාත්‍ර වුණා. කෙලෙස් වලට අහු වෙලා බුදු පියාණන් වහන්සේට ඒ කාරණේ පේන්නේ නැති යම් කිසි කර්ම පටලැවිල්ලක් නිසා අන්තිමට අර ඡාපා පිළිබඳ ඇල්මක් ඇති කරගෙන විවාහ ජීවිතයකට ඇතුළු වෙලා ඊළඟට ඒක තුලින් කලකිරීමක් ඇති කරගෙන තමයි නිබ්බිදා කියලා කියන්නේ. ඒකම හරවගත්ත සසර කලකිරීම අන්තිමටම තද කලකිරීමක් නිසා තමයි අන්තිමට අර අච්චර උත්සාහ කළා නොයෙකුත් විදිහේ උත්සාහ කළා ඒ ඡාපා තමන්ගේ රූප සම්පත්තිය ගැන මතක් කරලා දෙන දරුවා ගැන මතක් කරලා එකකටවත් සම්දුන්නේ නැහැ. තමන් දැඩිව ගාර්ගතු තීරණය අනු දුක් කෙලවර කර ගන්නට බුදු පියාණන් වහන්සේ සොයාගෙන ගියා. උපමනක් නෙවෙයි ඒකේ අනිත් ප්‍රතිඵලය තමයි අන්තිමට චාපාත් ඇවිල්ල රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වුණා. ශාසනයේ පෝෂණය වුණා උන්වහන්සේ ඒ අර ඒ දෙදෙනා බැමිනීමේ ඒකට යුතු දැකලා තමයි බුදු පියාණන් වහන්සේ ඒ කෙනෙකුට දුක් කෙලවර කර ගන්න අවස්ථාව සැලසීම වශයෙන් ඒ තමන්ගේ උපාධි මාලාව වගේ ඉදිරිපත් කළේ තමන්ගේ ශක්තිය. ඉතින් ඒ කථාන්තරය තුනෙන් අපට මේ බුද්ධ ගුණේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්, බුද්ධ ඥානයේ වටිනාකම. ඊළඟට ඒ කාණුවම අපිට හිතා ගන්න පුළුවන් දැන් ජීවිතයක ඇති දුක්ඛම් කටළු තුලින්ම කෙනෙක් හැරෙන ආකාරය අපි කණින් අවස්ථාවලත් මතක් කරලා තියෙනවා. මේ ලෝකයේ තියෙන ශ්‍රේණි තුනක් මේ මුළු මහත් සංසාරයේ තියෙන ආස්වාද ආදීනව නිස්සරණ කියලා. ආස්වාද පක්ෂය උඩ ආස්වාද පක්ෂය පංචකාම සම්පත්තියට අදාළව ඒ ආස්වාද පක්ෂයටයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන් මේ ලෝකයේ ආස්වාද පක්ෂයක් නැත්නම් ලෝකයා මේ පංචකාමයන්ට ඇලෙන්නේ නැත්. ඒක තියෙන බව පිළිගන්නවා. නමුත් ඒක ටිකයි වැඩි හරිය තියන්නේ ආදීන. ඒක තේරෙනකොට ඔන්න කලකිරීමක් ඇති වෙනවා. ඒක තුලින්ම කලකිරීමක් ඇති වෙනවා. ඒ ඊළාට කලකිරීම තුලින් ඊළාට ඒක ගැඹුරින් කල්පනා කරලා මේකට විසඳුමක් හැටියට කල්පනා කරලා තමයි ඊළාට නිස්සරණය කියලා කියන නික්මීම කියන්නේ. නික්ඛම්මය. ඉතින් නික්ඛම්මය දක්වාම ගියා මෙතන මේ ඔබ කලිනුත් ඒ ආගමික ජීවිතයක් ගත කළ කෙනෙක් තමන්ගේ පරිහානිය වුණ ආකාරය ගැන ආවර්ජනා කළ හිතල බලලා මේ ස්ත්‍රී රූපයට රැවටීම නිසා මෙහෙම දෙයක් මට වුණා කියලා කල්පනා කරලා ඒ හැම එකක්ම අතහැරලා දාලා නික්ඛම්මය නැවතත් මතු කරගෙන තමයි ශාසනයේ තත්ත්ව ලැබුවේ. ඉතින් මේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මිනිස් ජීවිතයක නිවනට නැඹුරු වෙන්න උපකාර වෙන කාරණා. ඇත්ත වශයෙන්ම මේ බාහිර සිද්ධි වලින් පමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙනෙකුට නුවණැති කෙනාට කල්පනා කරනකොට අමුතු සිද්ධීන් වුණත් මේ පංචස්කන්ධය ගැන හිතලා බැලුවත් මේකම ඇති ඒ සසල දුක් කෙලවර කර ගැනීම සඳහා කියන ආකාරයට අතහැරලා යන්න එහෙම නැත්නම් පලා යන්න. ඒ කාරණය බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක සංඝයා වහන්සේලාට ගැඹුරු අර්ථවත් යම්කිසි උපමා කතාවකින් ඉදිරිපත් කළා. මේ විදිහටයි මේ කතාව යන්නේ. ඔන්න මහණෙනි සර්පය හතර දෙනෙක් ඉන්නවා බොහොම උග්‍ර විස ඇති. ඔතෙන්ට එනවා යම්කිසි මිනිහෙක් දුකට අකමැති සැපයට කැමැති ජීවත් වෙන කැමැති මරණයට කැමැති කෙනෙක් එනවා. එයාට ඒ ළඟින් ඉරිස කියනවා මෙන්න සර්පින් හතර දෙනෙක් ඉන්නවා බොහොම උග්‍ර විස ඇති. දැන් ඔබට තියෙන්නේ මේ සර්පයින් කලින් කල නියම වෙලාවට නැගිටවන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන, නිදි කරවන්න ඕන. ඔන්න ඔය දිනචරියාවයි නුඹට මේ සර්පයෙන් පිළිබඳ කරන්න තියෙන්නේ. මේ එක සර්පෙක් හරි කිබුණොත් නුඹට එක මරණය එහෙම නැත්නම් මරණයට හාසුම සමාන දුකට පැමිණෙනවා. කැමැති දෙයක් කරන්න කියලා කියනවා. ඒකට මේ මිනිසයා ඊ වැඩේ බාරගන්නේ නැහැ, බය දුවනවා. මේ සර්පේ හන්තේ නැතු බය දුවනවා. ඉතින් දුවන අතරේ ඔන්න මේ බේරෙන්න ආයිනේ දුවන්නේ. ඔන්න ඒත් අර මග ඉන්න මිනිස්සු වෙන්න ඇති කියනවා. මගේ පිටිපස්සෙන් එනවා මරන්න චතුරු වදකයෝ පස් දෙනෙක්. අහුණු තැන මරන්න. කරන්න තියෙන දෙයක් කරන්න කියලා. ඉතින් මේ මිනිසයා එහෙම තවත් බයෙන් තවත් ඈතට දුවගෙන යනවා. දුවනකොට තවත් කිරිසක් කියනවා ඔන්න හය වෙනුව එක්කෙනෙක් එනවා මිත්‍රේකුගේ සීලාවෙන්, ඒ කියන්නේ ඇතුළත් කෙනෙක් හැටියට පෙන්නලා කඩුවකුත් උස්සගෙන යන්නේ. නුඹ දැක්ක හැටිය බෙල්ල කපන්න සූදානම් කියලා තව හය වෙනි වදකියෙකුත් පිටිපස්සෙන් එනවා. ඒකෝට මේ දැනත්ත වඩාත් බයෙන් දුවගෙන දුවගෙන යනවා. ගිහ යනකොට ඔන්න පාළු ගමක් හම්බ වෙනවා. ওই පාළු ගමේ ඇතුල් වෙනවා ඒ ගෙවල් වලට. ඇතුල් වෙනකොට ගෙවල් හැම එකක්ම හිස්. ගෙවල් වල අල්ලන භාජන භාජන පවා හිස්. ඊළඟට අර ඒ ඉස්තු වෙන අය කියනවා ඔන්න මේ අර ගම් පහරන හොරු කාණ්ඩයක් එනවා ගමට වදින්න. මේ පාළු ගමට වදින්න. කරන්න පුළුවන් දෙයක් කරන්න කියලා. ඉතින් මේ මිනිස්සයා එතනොත් ඊළාට දුවනවා. දුවගෙන දුවගෙන යනකොට හමු වෙනවා දිය කඩක්. ලොකු දිය කඩක් හමු වෙනවා. ඉතින් ඊළඟට බලනකොට දන්නවා මේ පැනත් දැන් පේනවා මෙගොඩ බය සහිතයි. මහා භයානකයි මේ පැත්ත. එහා පැත්ත නම් නිර්භය ආරක්ෂා සහිතයි. නමුත් නැවක්වත් නැහැ, පාලමක්වත් නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒ කිට්ටුව තියෙන ගස්වල අතු එහෙම කඩලා පවුරක් බැඳගෙන. ඒ පවුරත් උපකාරකේන අත්පා ඒක උත්සාහයත් යායාමයත් යොදලා පවුර උපකාර කරගෙන ඒගොඩට යන ඒගොඩට ගිහිල්ලා ඇත්ත වශයෙන්ම ඒගොඩට ගිය පුද්ගලයා එනට හඳුනන බ්‍රාහ්මණය හැටියට ඒ තත්ත්වයට යනවා. ඔන්නේ උපමා කතාව ඉදිරිපත් කළා. ඊළඟට ඒ උපමාව තෝරනවා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේට තේරුම් කළ දෙන මේ උපමාව දැක්වීම මොහොකටද කියලා. ඒකට ආදාළ අංග විවරණය කරමි. මේ සර්පය හතර දෙනා කියලා දැක්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ සතර මහා භූතෙන්. අපේ මේ ශරීර සකස් වෙලා තියෙන සතර මහා භූතෙන්. එතකොට අර කිව්වේ මේ සතර මහා භූතෙන් සර්පය හතර දෙනෙක් හැටියට දක්වලා තියෙන්නේ. මේගොල්ලෝ දැන් ජීවිතය තුල කරන්නේ දවසක් පාසා වේලාවට මේ හතර දෙනා නැගිටවනවා, නාවනවා, කවනවා, නිදි කරවනවා. මේ ධාතු හතරෙන් මේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ වගේම මේ සර්පය හිටි ගමන් කිපෙනවා. ඒවට තමයි වාත කෝප, සෙම් කෝප එහෙම කියලා කියන්නේ. ඒ ධාතු හතරේ විෂමතාවල් නිසා ඒවා කුපිත වෙලා සමහර විට මැරෙනවා, එහෙම නැත්නම් මරණය හා සමාන ආබාධ රෝග වලට පාත් වෙනවා. ওই ටික කියන්නේ බුදු පියාණන් වහන්සේ අර උග්‍ර විෂ ඇති සර්පෙන් හතර දෙනාගේ උපමාව දැක්ක. එතකොට ඒකෙන් පලා යනවා. පලා යනවා කියලා කියන්නේ ඒ හිත මෑත් කර ගැනීමයි එතන කියන්නේ. අන්න අර නික්කම් අදහසයි මෙතන කියන්නේ. බාහිර සිද්ධි වලින් වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ ශරීරය දිහා බලලම මේ ධාතු හතර සර්පය හතර දෙනෙක් හැටියට දකිනවා. මේගොල්ලෝ අවදි කරවන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන. ඒ ඔක්කොම අත්කල්ලා එකෙක් කියපුණා මං අමාරු වෙන්න කියලා. අන්න පුද්ගලයා දුවනවා. එතනින් දුවනවා. දුවන අතරේ ඔන්න අර මිනිස්සෙන් කියනවා, ඔය දුවල බේරෙන්න බෑ. ඔන්න පස් දෙනෙක් එනවා පිටිපස්සෙන් වදකයෝ, සතුරු වදකයෝ. දැක්ක හැටි මරන්. කවුද මේ පස් දෙනා? එතන බුදු පියාණන් වහන්සේ ඒක විග්‍රහ කරන්නේ මෙහෙමයි. පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා අපි මේ බෞද්ධයින් හැටි කවුරුත් දන්නවා. බුදු පියාණන් වහන්සේ පුද්ගලයා හැටියට තෝරන්නේ, ආත්මයක් ඇති කෙනෙක් හැටියට නෙවෙයි. නිරන්තරයෙන් වෙනස් වීමෙන් අනිත්‍ය ස්වභාවයට පත් වෙන අනිත්‍ය, ඒ වගේම දුක් ස්වභාවය ඇති, අනාත්ම ස්වභාවය ඇති මේ ස්කන්ධ පහ, ගොඩවල් පහ. මේ ගොඩවල් පහ යොන්න වදකින් හැටින දක්වලා තියෙනවා. ඉතින් මේකත් ඔය වෙන තැන්වල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. මොකද මේ වට වදකියෝ කියලා කියන්නේ. රූප, වේදනා ආදී ඇති තාක් තමයි කෙනෙකුට මරණයක් හෝ මරණ බියක් ඇති වෙන්නේ. මැරෙන්නේ කියන සංකල්පය ඉන්නේ මේ පංචස්කන්ධය ආශ්‍රයනෝ. ඒන් පිට නොවේ. ඒකයි එකට වදකියෝ කියලා කිව්වේ. මේ පහ අල්ලගන්න තාක් මරණ බය තියෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංචස්කන්ධයේ උපාදාන චුදාන ස්කන්ධය අල්ලගන්න. ඒ පිළිබඳ ඇල්ම ඇති තාක් අපට මරණ බය තියෙනවා කියන එකයි එතන කියන්නේ. ඒක නිසා ඒකත් ඇතහැරලා දුන දීමයි අරිනා කියන්නේ. ඊළඟට 6 වෙනිම කියාපු එක ටිකක් ගැඹුරු කාරණයක්. ඉතින් දි කියන්නේ 6 වෙනි වදකයා එයා ඇතුළත් කියන්නේ අර අරය සතුරුනේ අර පස් දෙන මියා හරියට මිතුරුකගේ ලීලාවෙන් එන කෙනෙක්. චරපුරුෂයෙක් වගේ. එයා හඳුන්වලා තියෙන්නේ ධර්මයේ හඳුන්වන්නේ නන්දි රාග කියලා. නන්දි රාග කියලා කියන්නේ සතුට වීම සහ ඇලීම, සතුට සහ ඇලීම කියන එක. ඊටාම සියුම් මන්දමින් දැන් සතුට සහ ඇලීම කියන එක යාළුවෙක් හැටියටයි පේන්නේ. දැන් අර උපකාජීවකයාටත් යාළුවෙක් හැටියටයි පේන්නේ ඒකයි හැඟීම. ඒක තුලින් වෙච්ච විපත්තිය තමයි අන්තිමට අර මන්දනේට ආව වෙලා මහා දුක්වලට පටලැවුණා. මාරයට මස්කත් අදින්න සිද්ධ වුණ අන්තිමට. යන්නේ මේ වගේ දෙයක්. එතකොට ඒ නන්දි රාග කියලා කියන්නේ අර 6 වෙනි වදකයා. එයාත් එන අයුවාම ඒක තවත් බයෙන් දුවගෙන දුවගෙන ගිහිල්ලා ඊළඟට ඔන්න පාළු ගමක් හමුණා කියලා. ඒක තෝරන්නේ පාළු ගම හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ සලායතනය කියලා ඒ ධර්මයේ උගන්වනවා. ඇස, කන, නාසය, දිව, කය, මන කියලා මෙන්න මේ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය 6. මනසත් සහිතව ඒ බලනකොට 6. මේ ඉන්ද්‍රිය 6 ධර්මයේ හඳුන්වලා තියෙන්නේ මෙතන පාළු කියලා කියන්නේ මොකද? ආත්ම තත්වයක් නෑ මේ එකකව. ඇසත් අනාත්මයි. ඇස ඇතුලේ නෑ ආත්මයක් කියලා. මම මේ මාගේ කියලා ව්‍යවහාරයේ තියුණාට මොකද? කනත් එහෙමයි. ඇස, කන, නාසය, දිව, කය, මන. ආත්ම දෘෂ්ටිය බොහෝ දුරට රඳා පවතින්නේ ඔන්න ඕවා ආශ්‍රය කරගෙන. ඇස, කන, නාසය, දිව. නමුත් බුදු පියාණන් වහන්සේ කියනවා ආත්මත්වයෙන් ශූන්‍යයි. ආත්මයක් හැටියට ගන්න දෙයක් නෑ මෙතන. පාළු ගම ඊළාට ගම්පහරණ සොරුන් හැටියට දක්වන්නේ ඒ බාහිර ආයතන කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇසට රූපය. ඇස පහරන්නේ නෝ රූප. කන පහරන්නේ නෝ ශබ්ද. පහරනවා කියලා කියන්නේ ගස අටන්නවා වගේ. ඉතින් ඒ විදිහට ඇහැට තියෙන බාධකයේ තමයි අර ගම්පහරණ සොරු කිව්වේ ඒකයි. දැන් නගරයකට ගියාම කොයි තරම් දේවල් මේ ඇහැට බලපං බලපං කියනවා වගේ එනවා. ඒ වගේ කනටත් ඒ වගේ ශබ්ද එනවා. ඉතින් මේක හරියට අර වදකේ වගේම එකක් දැලුවාම ගම් පහරන සුරු. අන්තිමට මනසට එන හිතිවිලි. ඒකත් මහ වදයක්. ඒ සංඥාවයි බුදු පියාණන් වහන්සේ මේ උපමාවලින් ලෝකයට දෙන්නේ. ඉතින් මේ සලායතනය. ඒකිනුත් පලායනවා. අර පුද්ගලයා ඒකත් ඇතෑරලා දුවගෙන දුවගෙන යනකොට ඔන්න දකින්නවා මහා දිය ගඩක්. ඒ දියකඩත් බුදු පියාණන් වහන්සේ ධර්මානුකූල තෝරන්නේ. මොකක්ද ඒ දියකඩ? ඒක තෝරන්නේ කාම භව දිඨි අවිජ්ජා කියලා කියන සැඬ වතුරු හතර. මේ මුළු මහත් ලෝකයාම ගසාගෙන යන සංසාරයේ දීර්ඝ දිගම ගංගක තමයි මේක. කාමෝභය කියලා කියන්නේ මහා සැඬ වතුරු ওই වැස්සෙන් පස්සේ කඩාගෙන බිඳගෙන ওই ගසාගෙන යන්නේ දොළ පාරවල් වල එහෙම ගංගාවල. අන්න ඒ වගේ කාමෝභය ගලාගෙන යනවා. ඒ වගේම භව කියලා කියන්නේ පැවැත්ම පිළිබඳව තියෙන ආශාව. දිඨි දෘෂ්ටීන් පිළිබඳවත් ඒ වගේම අවිද්‍යාව. මේ කියන මේ සැඬ වතුරු වලට අහු වෙලයි ලෝකයා සංසාරයේ දීර්ඝ කාලයක් දුක් විඳින්නේ. ඉතින් අර පුද්ගලයා කල්පනා කරනවා මෙතර භය සහිත. මෙතර කියලා කියන්නේ ඒකත් බුදු පියාණන් වහන්සේ තෝරනවා සක්කාය කියලා. සක්කාය කියලා කියන්නේ දැන් සක්කාය දෘෂ්ටිය කියන වචනේ බොහෝ විට ව්‍යවහාරයේ පවතිනවා. ඒකේ අදහස මෙහිමයි. දැන් අර ධර්මානුකූලව බලනකොට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන හැම එකක්ම ස්කන්ධ කියන වචනේ තේරුම ගොඩක් කියන එක. රාශියක්. ඒක ගොඩක් වුණාට සාමාන්‍ය පුද්දලාට ඒක ගොඩක් හැටියට වැටහෙන්නේ නැහැ. ඒක නිසා ඒවා ආත්මත්වයෙන් ගන්නවා. ඒ ආත්ම හැටියට ගැනීම අදහස තියෙන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් ඔන්න දැන් යම්කිසි කෙනෙක් ඡායාරූපයක් ගන්නවා. ඡායාරූපයක් අරගෙන මේ මම කියලා කියනවා. ඒ වගේ තමයි හිතට වැටෙන ඡායාවක් කියන තමයි අපි බලන්නේ. අනන්‍යතාව කියලා ඉදිරිපත් කරන්නේ යම්කිසි කෙනෙකුගේ ඡායාරූපයක් අනන්‍ය හැටියට. ඒක අනන්‍ය නෙවෙයි, මොහොතක් පාසා වෙනස් වෙනවා. නමුත් අරගත්තු හිතෙන් ගත්තු අර ඡායාව ඒක වැරදි ආකාරයට ඒක නිත්‍ය හැටියට හිතා ගන්නවා. ඒ වගේ හැම කෙනෙක්ම අර මම කියලා කියන්නේ මේ නිරන්තරයෙන්ම වෙනස් වෙන මේ අර කියාවු ධාතු හතරෙන් නිර්මිත මේ ශරීරය රූපස්කන්ධය. ඒක රූපය ගොඩක් හැටියට තේරුම් නොගැනීම නිසා ඒක එකක් හැටියට ගන්න. එතකොට ගොඩක් හැටියට දකින්න නම් විපස්සනාව අවශ්‍යයි, විදර්ශනාව අවශ්‍යයි, විශේෂ දැක්මක් අවශ්‍යයි. එහෙම නැති සාමාන්‍ය ඔය පුතග්ජනිය කියලා කියන්නේ අර මාර්ගඵල ආදියක් නොලැබූ සාමාන්‍ය පුද්ගලයාගේ සංඥාව තමගේ ශාරීරිය පිළිබඳව නිත්‍ය එකක් හැටියට. නිත්‍ය හැටියට හිතනවා මේක. වෙනස් වෙනවා කියලා කියන්නේ අන්න අර දීර්ඝ කාලීන ඔය සමාජ සම්මතයට අනුවයස්ගත වුණා අන්න එහෙම එකක්. නමුත් මේක නිරන්තරයෙන්ම මේ ශාරීරිය කූඩුව ඇතුලේ තියෙන වෙනස් වීම රාශියක්. ඒක වැටහෙන්නේ නැති නිසා ඒක තිබෙනවා කියලා හිතාගෙන. සක්කාය දෘෂ්ටි. අර ගොඩම තියෙනවා. වෙනස්ව තියෙනවා කියන සංඥාව අ르ගෙනීමෙන් තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක රූපය පිළිබඳවත් එහෙමයි. වේදනාව පිළිබඳවත් එහෙමයි. වේදනාව වුණත් දැන් අපි හිතමු කෙනෙක් ඉඳි කෙනෙක් ළඟට යනවා. ඉහිලා කියනවා මට ඊයේ ඉඳලාම මේ කකුලේ මේ විදිහට වේදනාවක් තියෙනවා. ඉතින් අහනවා ඒ වේදනාවද? ඔව් ඒ වේදනාව තමයි තියෙන්නේ. නමුත් එක මොහොතකවත් ඒ වේදනාව ඒක ආකාරයෙන් පවතින්නේ නැහැ. දැන් අර රූප ගැන බුදු පියාණන් මහසී දීපු උපමාවෙ පින්නතුන් අහලා ඇති. අර ඒකේ රාශි ස්වභාවය, රාශි සංඥාව කියන එක ඇත්ත වශයෙන් නැති වෙන්නේ අර විදර්ශනාව තුළින්. සාමාන්‍ය ලෝකයා තුළ ඒක එකක් හැටියට ගන්නවා. ඉතින් ඒකට රූපය පිළිබඳව බුදු පියාණන් මහසී දීලා තියෙන්නේ හරියට අර දිය පාරක ගසාගෙන යන පෙන පිඩක් වගේ. ඒක ඈතට බලනකොට ওই ගංගාවක එහෙම පෙන පිඩක්, ලොකු පින පිඩක් තියෙනකොට ඈතට පේන්නේ යම්කිසි සුදු පාටේ යම්කිසි ද්‍රව්‍යයක් හැටියටයි, ඝන දෙයක් හැටියට. වේදනාව පිළිබඳවත් එහෙමයි. දී බුබුලු වහිනකොට ඔය වතුර වැටෙක කිරීම තුලින් කරන අවස්ථාවේ හරින් එහෙම වේගයෙන්ම බිඳු ඇති වෙන නැති වෙලා යනවා. නමුත් ඒ ස්වභාවය සාමාන්‍ය ලෝකයා හිතන්නේ නැහැ වේදනාව පිළිබඳව. වේදනාව නොවෙනස් දෙයක් හැටියට අරගෙන ඒක මම කියලා ගැනීම, සැප වේදනාව දෙඩි වල්ලගන්නෙත් ඒකයි, දුක් වේදනාවක ගැටෙන්නෙත් ඒකයි. මේක පවතින දෙයක් හැටියට. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙතන තියෙන නිරන්තරයෙන් නැතිවීම නැතිවීම රාශියක්. ඒ නැතිවීම නැතිවීම ශීඝ්‍රව කෙරෙන සම්තතිය නොපෙනීම නිසා ඒක ඝන සංඥාවෙන් ඒවක් හැටියට ගන්නවා. ඒ අනිත්‍යව පිළිබඳවත් එහෙම රූප වේදනා සංඥාවල තියෙන මිරිඟුවක් හැටියට ගැනීම. ඒකත් අර එතන සමූහයක් එතනක් කියන්නේ මිරිඟුව කියන ඒ සංඥාව අපි ගන්නෙත් ඒක නොවෙනස්ව එතන යම් ඈත යම් කිසි දෙයක් තියෙනවා කියන හැඟීම අරගෙනයි අර මුවා පිටිපස්ස ඒ අනුව දුවන්නේ. සංස්කාර පිළිබඳව කියාපු එකත් ඒක ඊටමත්න ප්‍රකටයි. කිහෙල් ගඳට බුදු පියාණන් වහන්සේ උපමා කරලා තියෙන මොකද කිහෙල් ගඳ? ඒ පිළිබඳ අවබෝධයක් නැති කෙනා ඒක හිතන්නේ අරටුවක් ඇති දෙයක් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ සංස්කාරවල තියෙන අරටුවක් හැටියට නෑ. මෙතන තියෙන්නේ එම් පිළිම පතුරු ගොඩක් විතරයි. සංස්කාර කියන එකට අපි හිතමු දැන් චේතනා. දැන් වේදන අත්‍ය වශයෙන් මම කියලා දැඩිව ගන්න ඕන සංස්කාර කොටස බොහෝ දෙනා. ඊළඟට ඊටත් වඩා සියුම් ඊළඟට විඥාණය කියලා. අපි මේ හිතේ කියලා කියන එක මගේ හිත කියලා කියනවා. නමුත් ඒකත් එකක් හැටියට නෙමෙයි බුදු පියාණන් වහන්සේ දක්වන එතනත් නෑ ආත්මයක්. එතන තියෙන හිතවිලි රාශියක් ඇතිව නැති වෙන ශීඝ්‍රේ නැති වෙන සිත ඉතාමත්ම වේගයෙන් කරකෙන චක්‍රයක් වගේ බොහොම වේගයෙන් අර අතීතයේ උපමාවල් දෙනවා. මේ හිතේ එකක් හැටියට ගන්න සංඥාව ඇති වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න අලාත චක්‍ර කියලා ගෙන ගන්නවන ගිනි පෙනිල්ලක් වනනකොට පෙනෙන්නේ ඒක එකක් හැටියට ඒ චක්‍රයක් හැටියට පේනවා. නමුත් ඒ තාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන්නේ හිතත් ඒ වගේ. කයටත් වඩා උපමාවක් දෙන්න බැරි තරම් ශීඝ්‍රයෙන් මේ හිත කියන එකක් වෙනස් වෙන විඥාණය. ඒකත් සාමාන්‍ය ලෝකයට නොවැටෙන නිසා අවසාන වශයෙන් විඥාණය ආඥාවක් හැටියට ගන්න ওই මහා දාර්ශනිකින් පවා බුදු පියාණන් වහන්සේ විතරයි පෙන්වුවේ. මේකත් මේ ගොඩක් විතරයි. එතකොට ඔන්න සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අපි මේ කෙටියෙන් කියන සනේ ආත්ම දෘෂ්ටියයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ලෝකයා තුළ තියෙන බරපතලම ක්ලේශය දෘෂ්ටිය වෙන ආත්ම දෘෂ්ටිය අහේතුකව ඇති වුණා නෙවෙයි. කිසිම හේතුවක් නැතිව ඇති වුණා නෙවෙයි. වැරදි අවබෝධයකින් වෙලා තියෙන්නේ. මේ ශීඝ්‍රව වෙනස් වීම ඇතිවීම නැතිවීම සංතතියන දැකීම නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහම මම මේ මාගේ කියලා ගැනීම තුළුනේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ එක්ක රූපය මම කියලා කියනවා. එක්ක රූපය තුල මම ඉන්නවා කියනවා. එහෙම නැත්නම් මම රූපවන්ත කෙනෙක් කියනවා. එහෙම නැත්නම් මා තුල රූපය තියෙනවා කියනවා. ඔය හතර ආකාරයේ රූපය පිළිබඳව කල්පනා කරලා දැඩිව ගන්නවා මම මාගේ කියන දෘෂ්ටිය. වේදනාවන් පිළිබඳවත් එහෙමයි. ඔන්න ඕක තමයි බුදු පියාණන් මහතේ ලෝකයාට හිටි කර දුන්නේ. සක්කාය දිට්ඨිය තුලයි සාමාන්‍ය ලෝකයා සිටින්නේ සංසාරගත සත්‍යය. ඉතින් ඒක භයසහිත බව අර පුද්ගලයාට වැටහෙනවා. මෙතර බය. සක්කාය. එතර තමයි නිර්වාණය. ඒකට එතරට යන්න ඊළාට එතර නිර්වාණයයි. ඒ එතරට යන්න. ඒක කියන්නේ ලෝකෝත්තර සත්‍යයයි එතන සංගාන කරන්නේ. ඒකට යන්න මේ පුද්ගලයා හදාගන්න පවුර බුදු පියාණන් වහන්සේ උපමා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. එතනත් අපිට හිතාගන්න උගත් දේවල් තිබෙනවා. අර කිව්වනේ නැවක් නෑ මෙතන. පහසු වෙන්න එතර වෙන්න නම් නැවක් තියෙන්න ඕන. එතකොට Tamanta අමුතුවෙන් කරන්න දෙයක් නෑ. එහෙම නැත්නම් ඒ අමුතුවෙන් සකස් කරන්න දෙයක් නෑ නැව තියෙනවා. ඕන වෙලාවට යන්න. එහෙම නැත්නම් පාලමක් තියෙනවා. එහෙම එකක් නෑ මෙතන. මේ සංසාරයෙන් එතර වෙන්න එහෙම සකස් කරලා සම්පූර්ණ කරපු මාර්ගයක් නෑ. දෙවියෙක්වත් නෑ මේකේ ඉහපැත්තේ අරගෙන දාන්න. නමුත් තම තමන්මයි කරන්න තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි කිව්වේ අර පුද්ගලයාට අන්තිමට සිද්ධ වෙන පවුරක් හදාගන්න. තමාගේ මට්ටමින් දස්කොළන් ඒ කඩලා එකතු කරගෙන පහුරක් හදාගෙන ඒ පහුරත් තමන්ගේ උත්සාහයත් අතින් පයින් උත්සාහ දැරීම කියන එක බුදු පියාණන් වහන්සේ දක්වන්නේ විරියාරම්භ වීරිය ආරම්භීම කියන එකට උපමා මේ උපමාව දිගට මේ විදිහේ පුදුම උපමා තියෙන ධර්මයේ උපමා උපමේය සංසන්දනය බුදු පියාණන් වහන්සේගේ මහා ආශ්චර්යවත් දෙයක දීඝ කතාවක් ඉස්සෙල් ඉදිරිපත් කරන කතා රසය තුලින් සංඝයා වහන්සේලා කන් දෙනවා මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ කියලා බලනකොට ඉස්සරහින් තියෙන එක කතා අර කියාපු මා කතා පොඩ අන්තිමට ඒකට ඒ උපමාවල එකින් එක අහවල් ධර්මකාරණේටයි මම මේ කිව්ව කෙනකොට ඔන්න එතකොටයි මේක තේරුම් ගන්න පුළුවන් වන්නේ. දැන් මෙතන ඒකට පවුර කියලා කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ගය දැන් ඔය මේ කාලේ මාර්ග ගැන ඔය සංකල්ප තියෙනවා අධිවේග මාර්ග තියෙනවා දානාන අප්‍රකාර මාර්ග ගැන සංකල්ප තියෙනවා. ඔව් හදන්න බොහෝ අය වෙහෙසෙනවා. ඉතින් එහෙම මාර්ග තියෙනවා නම් අපේ වාහනේ ඒ වාරට දාන එක විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් කෙලින්ම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට ඒ යන මාර්ගයක් නම් නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළේ නැවක්වත් නැහැ, පාළමක්වත් නැහැ. තම තමන්ම දුකසේ අර විදිහට ගස්කොළන් කඩලා පොඩි පහුරක් හදාගෙන තමන්ගේ අතපයත් උත්සාහ කරගෙන විරිය ආරම්භ කියලා කියන්නේ වීරිය ආරම්භීම. වීරිය ආරම්භීම තුලිනුයි. වීරිය ආරම්භීමත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අදාළ. වීරිය ආරම්භීම කියලා කියන්නේ මොකද්ද? අන්න අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ සීල සමාධි ප්‍රඥා වැඩිම. ශීලයේ සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. සමාධිය සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. ප්‍රඥාව සඳහා උත්සාහවත් වෙන්න වෙනවා. වීරිය දරන්න වෙනවා. මේක නිකන් ලබා ගන්න බෑ. අතින් පයින් වීරිය ආරම්භීම කියලා කියන්නේ ඒකයි. ඒක තුලින් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙලා එහාට ගිය තැනැත්තා එතන හඳුන්වන්නේ අවසාන බුදු පියාණන් වහන්සේ එතන වුණ තැනැත්තාට එතන බ්‍රාහ්මණ කියන වචනේ දෙනවා. අන්න ඉහළ මාර්ගයෙන් ශාසනයේ මේ පින්නතුන් අහලා ඇති බුදු පියාණන් වහන්සේ බ්‍රාහ්මණ කියන වචනයට විශේෂ අර්ථයක් දුන්නා. බ්‍රාහ්මණ කියන එක ශාසනික අර්ථයෙන් ගත්තොත් ඒ දෙන්නේ රහතන් වහන්සේටයි. පිරිසිදු තුම්ම තත්ත්වයේ ලබාගත්තු කෙනාටයි. යන්න එතරට ගිහිල්ලා ওই බ්‍රාහ්මණයා ඉන්නවා දැන් අර කියාපු භයජනක තත්ත්වයෙන් මිදිලා. ඉතින් මේ නිවනයි අන්තිමට එතන දක්වන්නේ අමෘත තත්ත්වය. ඔන්න එතකොට බුදු පියාණන් වහන්සේ අර උපක ආජීවිකයට ප්‍රතිඥා කළ ආකාරයට මම මේ අන්ධ වූ ලෝකේ අමෘත බෙරේ නාද කරන්නයි මම මේ බර්ණස්පුරයට වඩින්නේ කියලා ඒ අවස්ථාව ප්‍රකාශ කරයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා කියලා. ඒත් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන එකත් අර කිව්වා අමෘත බෙරේ ඒ බෙර සද්දේ කොච්චර දුරට ගියාද කියලා මේ පින්න තුනහල තියෙනවා. අකනිටා බඹලෝ දක්වාම ඒ අර අමාමහ බෙරේ සද්දේ ඇහුණා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන්. ඒකොට එයින් කියන්නේ මොකක්ද? අන්ධ ලෝකයා කිව්වේ අර කියාපු ස්කන්ධ తত্ত্বය. ස්කන්ධ කියලා ඒ අපි වචනේ දාන්නේ ගොඩක්. ගොඩක් කියලා කිව්වට ඒක වචනෙන් කිව්වට මොකද සාමාන්‍ය ලෝකයට ඒක එදිනදා ජීවිතයේදී මේකේ රාශි ස්වභාවය වැටහෙන්නේ නැහැ. ඒ නොවැටෙන නිසා මේ හැම එකක්ම පිළිබඳව ව්‍යවහාර කිරීම එක්කම දැඩිව ගන්නවා මම මාගේ කියලා. ඒක තුල තමයි මේ සංසාරේ බන්ධන තියෙන්නේ උපාදාන. උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. අල්ලා ගැනීම තුල තියෙන්නේ අල්ලා ගන්න එකක් හැටියට. අතහැරෙන්නේ මෙතන රාශියක් හැටියට දැකීම තුල. අල්ලා ගැනීම එකක් හැටියට ගැනීම. ඒකෙදි දැන් අපි හිතමු දැන් ඔන්න තෙත් වෙච්ච මඩ වගුරකින් අපිට පුළුවන් යම් කිසි පස් ගූලියක් හදා ගන්න අතට. ඒකේ අර තෙත් ගතිය තණ්හාවත් තෙතමනක් හැටියට දක්වනවා. තණ්හා සීනේහෝ කියලා කියනවා. තෘෂ්ණාව නිසා මේ සමූහයම එකක් හැටියට ගන්නවා. හිතට ගත්තට පස්සේ ඔන්න ඊළාට දැඩිව ඒක අල්ල ගන්න පුළුවන් උපාදානය තණ්හා උපාදානය. නමුත් විදර්ශනා වශයෙන් දැකලා මේක අර රාශියක් හැටියට දැකීමෙන් ඒක එකක්ම ශීඝ්‍රව නැති වෙනවා කියන එක ඒක උපමාවට ගත්තොත් අපි මේ ප්‍රතිේ තියෙන උපමාවක් නෝද අදහස හැටියට ගන්න ගත්තොත් දැන් කාන්තාරවල එහෙම වතුර බිඳක් නැති කාන්තාරවල තියෙන ස්පස් ගොඩක් ගලි ගොඩක් අතට ගත්තාම අහුරක් හැටියට ගත්තාම හිටින්නේ නැහැ. අතීත පොත්වල තියෙන අතට ගත් වැලි මිට නොසිටින්නේ කියලා මිටේ හිටින්නේ නැහැ. ඒවා හේම ගලාගෙන අන්න ඒ වගේ තමයි අර විදර්ශකයන්ට මේ රාශිය වැටෙනකොට මෙතන එකක් හැටියට ගන්න නැහැ. එතකොට මේ රාශිය ගුලියක් වෙලා ඉන්නේ තණ්හාව කියන අර තෙතමනිය තුලින්. අන්න මේ ටික කල්පනා කරගත්තොත් ඒක හිතා ගන්න පුළුවන්. මේ තෘෂ්ණාව තුලින් අපිට මේ ඇත්ත වශයෙන් උපාදාන වශයෙන් දැඩිව ගන්න ඕන නිසා අපි මේකට තෘෂ්ණාව කිට්ටු කරගෙන මේක එකක් හැටියට ගන්නවා. ඉතින් ඒ ඊළඟට ඒක නිසා මේකේ ඇති වෙන නැති සංතතිය පේනින්නේ නැහැ. විදර්ශනාවෙන් බලනකොට තණ්හාව ඈත් වෙන්නේ ඈත් වෙන්නේ තණ්හාව ඉවත් වෙන්නේ ඉවත් වෙන්නේ මේකේ රාශි ස්වභාවය වැටෙනවා. හරියට අර කාන්තාරයක වැලි අතට අරගෙන ගුලියක් හදන්න බැරුව වගේ. මොන ඔය විදිහට අපිට හිතා ගන්න තියෙන්නේ අපි මේ බුදු පියාණන් වහන්සේ මේ තුලින් දක්වන්නේ මේ ලෝකයා මේ සක්කාය දෘෂ්ටිය කියන මේ ගොඩ විඳින දුක් සමූහය අතන මුලින් ඉඳලාම පෙන්වුවේ. එතකොට දැන් උපකා ජීවකයා මේ ජීවිතයේ තපිය බලාපොරොත්තු වෙන්නේ ඇති කරගත්තු මේ ජීවිත පරිවර්තනයෙන් අන්තිමට දුකට පත් වුණා. ඒ අවබෝධය තුලින් ඊළාට කලකිරිලා ඒ දිව්වේ දුවල දුවල එහෙම නැත්නම් අනන්ත ජීන ඒ තමන්ගේ මිත්‍රයා සොයාගෙන අභිනික්මන් කරේ. ඒ වගේ සාමාන්‍ය ලෝකයා යම්කිසි සිද්ධියක් වෙනකම් බලන් ඉන්නවා මේ දුක තේරුම් ගන්න. නමුත් බුදු පියාණන් වහන්සේ මේ උපමාව තුලින් පෙන්වුම් කරන්නේ ඒම ගෙදර දොරේ පටලැවිල්ලක් බලාපොරොත්තු කඩවීමක් ඒ විදිහේ දෙයක් වෙනකම් ඉන්න ඕනේ නැහැ පලා යන්න. නෙක්ඛම්මයට පංචස්තන්දිය දිහා අර කියාපු විදිහට අර උපමා වාසියෙන් බලනකොට පලා යන්න සිද්ධ වෙනවා. එතන පලා යාම කියලා කියන්නේ ඒකෙ කිලෙන්ද තණ්හාව ඇතහැරීම. මේ ශරීරය මේ පඨවි ආපෝ තේජෝ වායු කියන ඒ ධාතු හතර මෙතන බුදු පියාණන් වහන්සේ උග්‍ර විෂය ඇති සර්පයන් හතර දෙනෙක්ට උපමා කිරීම තුලම තියෙනවන්න සංවේගය. මේ අපි මේ සාතු කර කර ඉන්නේ උදේට නැගිටවන්නේ නාවන්නේ හවන්නේ මිදි කරවන්නේ සර්පිය හතර දෙනෙක් නේද කියලා හිතන ඒ බයට තමයි. ඒ ඊළඟට ඒක බය වැඩි කරන්නයි අර ඒ අනිත් අය කිව්වේ මේ සර්පයන් හතර දෙනාට මෙන්න මේ විදිහට උපස්ථාන කිරීමයි ඔබට අයිති කටයුත්ත. හැබැයි එක්කෙනෙක් හරි කිපුණොත් ඔබට මරණය හෝ මරණයට හා සමාන දුකටපත් වෙනවා. ඒක අපට ප්‍රත්‍යක්ෂ වෙනවනේ මේ වාපිත්සෙන් ආදී ඒවා කිපුණාට පස්සේ අපි ඉතින් වෛද්‍යවරු සොයාගෙන යනවා. ඒකත් වැඩි වෙන අසාධ්‍ය ධර්තයට පත් වෙනවා මරණයත් වෙනවා. නමුත් අපි මේ අර සර්පය හතර දෙනා බදාගෙන ඉන්නේ. සර්පය හතර දෙනා යට ගහගෙන ඒ හතර දෙනා එකතු කරගෙන ආයි මේ මම මාගේ කියන ඒ සක්කාය දිට්ඨිය ගෙන යන්නේ. මේ රූපස්තන්දී. අන්න එතනයි බුදු පියාණන් වහන්සේ පෙන්වනවා ඒකෙනත් පලා යන්න කියලා. පලා යන්න කියන්නේ ඒක තුල තියෙන ඇල් මැයුවත් කළා ඒකේ තියෙන භයජනක ස්වභාවය දැකලා සංවේගය ඇති කරගෙන ඒ හිත මෑත් කර ගැනීමයි එතන අදහස් කරන්නේ. නමුත් එතනින්ම ඉවර නෑ ඊළාට ඊළඟට තියෙන බදකෙන් එතන ඒ ගැඹුරට යන්නේ පංච උපාදානස්කන්ධය. ඒ සාමාන්‍ය ශරීරයට සාතු කිරීම තුල තියෙන නිස්සාරත්වය පමණක් නොවේ. මේ හිතෙන් ඒවා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන ගොඩවල් පහක් ගැනීම තුල තියෙන දුක. මේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් ගැනීම නිසා ලෝකයේ ඇතිවන මේ ප්‍රශ්න ඊළාට දුක් සමුහය ඊළාට සංසාරයේ දිගට යාම මේ හැම එකක් මෙතනින් අදහස් කරන වදකෙමින් හැටියට ඒකයි බුදු පියාණන් වහන්සේ මේ සමහර තැන්වල මාය කියන එක හඳුන්වන්නේ මේ එක එක් ස්කන්ධයම මාය කියලා. මොකද මේ ස්කන්ධය තියෙන තාක් තමයි මරණය කියන බය තියෙන්නේ. මේවා අල්ලගෙන ඉන්න තාක් මරණ බය තියෙනවා. මරන්නෙක් හෝ මැරෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. සංඝයා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා මාර මාර කියලා මෙහෙම වචනයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේ කවුද මේ මාය කියලා කියන්නේ. ඒකට කියනවා මම කියනවා රූපය මාය. මොකද රූපයම තියෙනකන් තමයි මැරෙන්නෙක් හෝ මරන්නෙක් ඉන්නේ. ඒනිසා රූපය මාය. වේදනාවත් එහෙමයි. ඒකට මේ පංච උපාදානස්කන්ධයම මායින් හැටියට හඳුන්වලා තියෙනවා. ඒ සංකල්පය අතනර වදක හැටියට තියෙන්නේ. ඊට නන්දි රාග කියන්නේ අන්න ඇල්ම යාළුවෙකුගේ ස්වරූපයෙන් එන්නේ. සතුට සහ ඇල්ම යමක් පිළිබඳව ඇති කරගන්න සතුට සහ ඇල්ම උපක ආදිවි යට තුනේ අර චාපා පිළිබඳව ඇති කරගත්තු නන්දි රාගය සතුට සහ ඇල්ම ඒක තුලින් අර අන්තිමට නිරාහාර වෙලා ඉඳලා උත්සාහ කරලා මේ විවාහ ජීවිතයකට සිල්ලුන අන්තිම දුක් ගොඩක් ඒක තුල තියෙන. නන්දි රාගය ඊළඟට ආයතන හය ගැන කිව්වෙත් ඒ දැන් සාමාන්‍ය ලෝකයා අසකනාසය දිවකය මන කියන ඒවා ආත්මත්වයෙන් නැරගෙන ඒකට අර නිරන්තරයෙන්ම නොවෙනස්ව පවතින ආයතන හැටියටයි සැලකන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ආයතන කියන ඒවා මේවා පාළු ගම් වගේ. මේවා ඇතුලේ කවුරුවත් නැහැ. දොරට තට්ටු කරලා බලනකොට අර ගෙදර වලට ගිහිල්ලා බලනකොට හැමතැනම හිස් කියලා කිව්වේ ඒකයි. ඒ උපමාවේ කියවෙනවා අර පුද්ගලයා පාළු ගමට ඇතුළු වෙලා ඇතුළු වෙන ගෙවල් පාළුයි. ගෙවල් වල වාදන අල්ලනකොට ඒ හැම වාදන හිටන් හිස්. ඒ කියන්නේ අර මේ ආයතන වල හිස් ස්වභාවය පෙන්වන්නේ ආත්මත්වයෙන් ශූන්‍යයි. එක තැනකවත් නැහැ මම කියලා ගන්න කෙනෙක්. දොරට තට්ටු කරලා බලනකොට කවුද ගෙදර කියලා ඇහුවාම උත්තර දෙන්න කෙනෙක් නැහැ. අර තට්ටු කරන සද්දේ ආපහුවාම හිතාගන්න ආයේ කවුරුවත් ඉන්නවා කියලා. අන්න ඒ විදිහ දෙයක් වෙන්නේ. පාළු ගෙවල් 6. එතනත් නැහැ ආරක්ෂාවක්. එමදිවට ඒ පාළු ගෙවල් 6ට ගම්පහරන හොරු 6 දෙනෙක් ඉනවා. ඒ හොරු තමයි යන්න අර රූප හොරා. ශබ්ද හොරා, ගන්ධ හොරා, රස හොරා, ස්පර්ශ හොරා, සිතිවිලි හොරා. ඔය හොරු එනවා පහරන්න. ඉතින් මේවාට යට වෙනවා. අර රූප හොරාට යට වෙලා තමයි අර උපක ආජීවයට එහෙම එකක් වුනේ. ওই විදිහට මේ ගම් පහරන්න එනවා අන්න අර 6 දෙනෙක්. ඉතින් ඒකටත් බයි අර පුද්දලයා දුවනවා. එහෙම දුවගෙන යනකොට තමයි ඔන්න අර දියකඩ හරියාකාර පේන්නේ මේ මං ඉන්නේ මේ දියකඩේ මහා පැත්තේ නේද කියලා. ඔන්න වැටහෙනවා. මේ මහා ඕග හතරක් ගලාගෙන යනවා. කාමෝග, භවෝග, විඨෝග, අවිජ්ජෝග කියලා. මහා භයානක ගම් වතුරක්. ඒක මෙගොඩ භයානකයි. නමුත් මේ පුද්ගලයාට පේනවා මේ ගොඩ නම් ආරක්ෂා සහිතයි. මේ නෙතරුන් හැටිය තමයි සැපත කියලා. ඉතින්ට වටපිට බලනවා. පාලමක් නැහැ. නැවක් නැහැ. ඊට කල්පනා කරලා තමන්ගේ උත්සාහය යොදලා හදා ගන්නවා. දැන් එක්කෙනෙකුට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක අර තර්කානුකූලව බලන කෙනෙක් හිතන්නේ මේක ඔය ලෝකේ තියෙන බුදු පියාණන් වහන්සේ කියන්නේ ලෝකේ හැම පාරවල්ම යටයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. නමුත් කොහෙද තියෙන්නේ ඒක? ඒක හදවත තුළින් තමයි ඇති කරගන්න ඕන මාර්ගයක් මේක. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒසෝ මග්ගෝ නත්ථඤ්ඤෝ. මේ ලෝකේ තියෙන මේකම තමයි මාර්ගයේ විමුක්තිය සඳහා. මග්ගාන අෂ්ටාංගිකෝ සෙට්ටෝ. ලෝකේ තියෙන තරම් මාර්ග හැම එකකටම වඩා එක අවස්ථාවක සංඝයා වහන්සේලා එකතු වෙලා පාරතොටේ කතාවල් කතා කර කර ඉන්නවා. දැන් මේ කාලේ වගේම තමයි. අන්න අහවල් පාරවල් හොඳයි. අධිවේග මාර්ගය තියෙන, අර විදියේ මාර්ගය තියෙන, ඕන හැටියට යන්න එන්න තියෙන. මොනවද මහණෙනි කතා කරන්නේ පාරවල් ගැන? ඔන්න කියනවා ඔය ඔක්කොම පාරවල් යටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මග්ගාන අෂ්ටාංගිකෝ සෙට්ටෝ. මේ අංග 8 මේ මාර්ගය තමයි ශ්‍රේෂ්ඨම මාර්ගය. ඉතින් අන්න ඒ විදිහට මේ නමුත් මේ මාර්ගය අර බාහිරව දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඇතුළතින් තමන්ම සකස් කරගත යුතු දෙයක්. ඒකටයි අර පහුරිය උපමාව දැක්වුවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර පහුර වගේ. ඉතින් සීල සමාධි ප්‍රඥා වශයෙන් බැලුවත්, සමත විදර්ශනා වශයෙන් බැලුවත්, ඒ සඳහා විශේෂ උත්සාහයක් අට යුතුයි හැම කෙනෙක්ම. වීරිය නැතුව බෑ. විරි ආරම්භ කියලා කිව්වේ අන්න අර අතින් පයින් උත්සාහ කළේ පහුරත් පහුර ඇතුළත් නෑ. ඔය මේ කාලේ වගේ ඔය ස්වයංක්‍රියාන්ත්‍ර එක ඉඳගත්තට පස්සේ ඉබේ හොය යන ගමනක් නෙවෙයි මේක. පහුරත් උපකාර කරගෙන අතත්පයත් උපකාර කරගෙන දුකසේ තමයි අර මිනිස්සයා අර යහගුණට යන්නේ. ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා මේක එකපාරට අර විදුලි යන්ත්‍රයක් ක්‍රියා කරන්න වගේ බොත්තමත් අධ කිරීමෙන් නෙවෙයි කෙරෙන්නේ දුකසේ. දුකසේ සීල් රකින්න ඕන අඩාගෙන අඩා වැටිගෙන හරි නොකන්න බියයි. ඒ තමයි භාවනාව සමාධි. ඊට ප්‍රඥාව සඳහා උත්සාහය ටික පෙන්වන්නයි බුදු පියාණන් වහන්සේ අර පහුර ගැන උපමාව කිව්වේ. නමුත් ඒගොල්ලට ගියාට පස්සේ අන්න සැනසීම ඛේමයි. තවත් නෑ සංසාරේ උපත. ඒගොඩේ පිට නිර්වාණය කියලා කියන්නේ අමෘතය කියලා කියන්නේ ඒකයි. ඒකට අමෘතය කියන එක අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධින් හැටියට. අර අතීත සංකල්පය තුනේ දෙවියන් අතර එහෙම යම්කිසි විශේෂ පාණයක් දිවි ලෝකේ තියෙන. ඒ විදිය පාණයක් පාණය කිරීමෙන් තදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ අමෘතය පිළිබඳව ඉදිරිපත් කරන්නේ නිර්වාණ අමෘතය කියලා කියන්නේ අන්නර මායෙන්ගෙන් ගැලවීම. රූපය මායය, වේදනාව මායය, සංඥා මායය, සංස්කාර මායය, විඥාන මායය, මායය වෙන්නේ ඒවා ඉදිරි බදා ගැනීම නිසා, උපාදානය නිසා. උපාදානය නැහැරිය අවස්ථාවේ අර මරණ බයනේ. මරණ බයෙන් මිදීමයි ඒක. මරණ බයෙන් මිදීම මෙලොව ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර කියාපු උපාදානයන්ගෙන් සිත මුදාගත්තු අවස්ථාවේ. ඒකයි අමා මහ නිවන. ඒකොට ඒ අමා මහ නිවන පිළිබඳ පණිවිඩය බුදු පියාණන් වහන්සේ, ඒ අමා මහ නිවන් බෙරයයි බුදු පියාණන් වහන්සේ අර ධර්ම චක්‍රප්‍රවර්තන අවස්ථාවේ නාදකලේ අකනිට දක්වා වෙන ආකාරයට ඒ පණිවිඩයයි උපද ඒ ආජීවිකයට ඒ අවස්ථාවේ දුන්නේ. ඒක අනුව ආජීවිකයක් Tamange විමුක්තිය සාදා ගත්තා. ඒකට අපි මේ කල්පනා කරන්න ඕන අන්න රූපමාව ආශ්‍රයෙන් අපට අමුතුවෙන් මේ සතර දුක සතර කලකිරීම ඇති වෙනකන් බලන් ඉන්න ඕනේ නැහැ. නෙක්ඛම්මය කරන් යම් කිසි පීඩාවක් දරුවෙක් මල්ලෙක් නැති වෙලා යයිද, විවාහ ජීවිත කඩේලා යයිද, Tamange ආදායම් මාර්ග නැති වෙලා යයිද, එතකොට මම සතර කලකිරෙන්නේ කියලා සතර කලකිරීමේ බඳු බාහිර දෙයකින් වෙනකන් බලන් ඉන්න දෙයක් නැහැ. මේ උපමාව අනුව මෙතන මේ තමන්ගේ ශරීරය දිහා බලනකොට, මේ සර්පියෝ ගැන වදකියෝ ගැන හිතනකොට මේකෙන් මිදීමේ වටිනාකම තමට තේරෙනවා. ඒ මිදීමට තියෙන මාර්ගයත් අර විදිහට අධිවේග මාර්ග ලෝකයේ තියෙන වගේ ඒවගේ යන්න පුළුවන්, සල්ලි තියෙන කට යන්න පුළුවන්. ඒ විදිහේ මාර්ග නෙමෙයි දුකසේ තමන්ම හදාගෙන ධාතු ඉති එකතු කරලා පහුරක් හදාගන්න වගේ දුක ගිහිල්ලා මේ නිර්වාණ මාර්ගේ කරන්නේ. නමුත් දුකසේ කරත් අන්තිමට මේක සාර්ථක වුණ දවසට අන්න සැනසීම. එතකොට ඒ නිවන සඳහා මේ පින්න තුනත් අද දවසේ අද වැනි වටිනා පොයේ දවසේ තම තමන්ගේ ගෙදර දොරවල් කොයි කොයි විදිය සුකෝභෝගී මාණ්ඩ තිබුණත් ඒ වත් ඇහැරලා අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට රහතන් වහන්සේලාගේ ජීවිතයට රංගවීම වශයෙන් උපෝසත ශීලයේ ඒ අෂ්ටාංග ශීල සමාදන් වල බොහෝ දෙනෙක් ඒ වගේ තමන්ට ශීල සම්පත්තියෙන් යුක්තව තහගිතාක්කේ බණ භාවනාවලට සිටියම ආගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමන් තුළ අර පහුර තනා ගැනීම උත්සාහය සඳහා යදත් හේතුනේ. එතකොට ඒ උත්සාහය පිෂ්ඨ කරගෙන මේ ඇසු ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රිතිය පිට කරගෙන මේ පින්නතුන්ට අර බුදු පියාණන් වහන්සේගෙන් උපකාරීකයන් ලැබුණු ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයම අනුව ඒ දේශකයන් වහන්සේලාගෙන් ලැබෙන ඒ උපකාරය පිට කරගෙන මේ පින්නතුනුත් අර පහුර තම තමන්ම තනාගෙන මේ සංසාර දුක කෙලවර කරගෙන වශයෙන් පරස්තන් මාර්ග සම්පූර්ණ කළ යුතු අවස්ථාවක සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවිදී සියලු සංසාර දුකින් අත් මිදීමට මේ කුසල මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයක් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණ මේ ධර්ම දේශනාමය කුසල අනුමෝදන් වීමට අවීචයේ සිට අපිට ආදප්පායම් සත්ව කෙනෙක් සූදානම් සිටිනවා නම් ඒ හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධකින් උතුම් මහා මහණෙනි සනසෙත්වා කිනේ ප්‍රාර්ථනා වතිකරින් මේ ගාථා කියන් එක්තාවතා චම් සම්පතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා බබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමතං පදං ආකාශට්ඨාදි උම්මට්ඨා දේවානාගාමීතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාදි උම්මට්ඨා දේවානාගාමීතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාදි උම්මට්ඨා දේවානාගාමීතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දුක්ඛප්පත්තානි නිදුක්ඛාභයප්පත්තානි නිභයා සුඛප්පත්තානි සුඛාන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි නිදුක්ඛාභයප්පත්තානි නිභයා සුඛප්පත්තානි සුඛාන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තානි නිදුක්ඛාභයප්පත්තානි නිභයා සෝකප්පත්තානි සෝකාහුන්තු සබ්බේ විපාහිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාධිමෝ සතං සමාධිමෝ හෝතු යාව නිබ්බාන පත්‍තියා සබ්බීතියෝ විවජ්ජන්තෝ සම්බ රෝගෝ විනාශතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.